කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නියෝජිත පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වන රටක මහජන නියෝජිත ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික කාර්යභාරයන් අතර නියෝජනය නීති සම්පාදනය මහජන මුදල් පාලනය සහ අධීක්ෂණය ප්‍රධාන වන අතර එහිදී නියෝජනය යන ක්‍රියාවලිය මගින් ඉටු කළ හැකි කාර්යභාරය ඉතා සුවිශේෂ වේ. ඒ අනුව මහජන නියෝජිතයෙකු ලෙස නියෝජනය යන කාර්යභාර ඉටු කිරීමේදී මහජනතාව හා සම්බන්ධ පොදුකාරණ හා ප්‍රශ්න පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකොට විධායක හරහා විසඳුමක් ලබා ගැනීමේ විවිධ ක්‍රමවේද පවතින අතර වාතික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න, වාතික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න, සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න, සභාව කල්තබන අවස්ථාවේ යෝජනා මෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 දෙකෙහි විධිවිධාන ප්‍රකාරව ප්‍රශ්න අවසානයේදී පොදු වැදගත්කමකින් යුතු කරුණක් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයාට විධිමත් ලෙස දැනුම් දීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා හෝ පිළිගත් දේශපාලන පක්ෂ නායක විසින් අසන ලබන ප්‍රශ්නයින් ප්‍රධාන වේ. ඒ අනුව ස්ථාර නියෝග 27 දෙකෙහි විධිවිධාන ප්‍රකාර ඉදිරිපත් කරන ලබන ප්‍රශ්න සම්බන්ධව විවිධ අවස්ථාවලදී සභාවේ මතු කරුණු සහ විශේෂයෙන් 2025/09 දින ඒ සම්බන්ධව මෙම සභාවේ ඇති වූ තත්ත්වය පිළිබඳ කථානායකවරයා වශයෙන් යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමටත් ඒ සම්බන්ධව මාගේ තීරණය මේ සභාවට දැනුම් දීමටත් කැමැත්තෙමි. ස්ථාවර නියෝග 27/2 මගින් සල්සා ඇති විධිවිධාන ප්‍රකාරව විරුද්ධ පාර්ශ්වයේ නායකවරයාට සහ පක්ෂ නායකයන්ට සල්සා ඇති මෙම අවස්ථාව මගින් අපේක්ෂා කරනුයේ පොදු වැදගත්කමින් යුත් නිශ්චිත කරුණක් පිළිබඳව අදාළ විෂය භාර අමාත්‍යවරයාට කරනු ලබන කෙටි දැනුම් දීමක් මගින් පිළිතුරු ලබා ගැනීම මොන අතර ඒ අනුව අදාළ ප්‍රශ්නය පොදු වැදගත්කමකින් යුතු කරුණක් වීම අත්‍යවශ්‍ය වන අතර කෙටි දැනුම් දීමකින් පිළිතුරු සැපයීමට හැකිවන ආකාරය වීමද ඉතා අත්‍යවශ්‍ය කරුණක් වේ. එලෙසම එවැනි ප්‍රශ්නයක අන්තර්ගත එක් නිශ්චිත කරුණක් පාදක වන විෂයකට සීමා වීමද එක් අමාත්‍යවරයෙකුගේ විෂය පතකට ගැනෙන කරුණක් විය යුතු වීමද මෙහිලා අත්‍යවශ්‍ය කරුණු ලෙස සැලකේ. දීර්ඝ කාලයක සිට පැවතෙන සම්ප්‍රදාය අනුව පෙරදින මධ්‍යාහන 12ට ප්‍රථම අදාළ විෂයභාර අමාත්‍යවරයාට මෙකී ප්‍රශ්න යොමු කිරීමේ අරමුණ වන්නේද ඉතා කඩිනමින් පිළිතුරු ලබා ගැනීමට ඉඩකඩ සලසා ගැනීම වේ. කෙසේ වුවද 10 පාර්ලිමේන්තුවේ ආරම්භය සිටම මේ දක්වා මෙම විධිවිධාන යටතේ මතුකරන ලබන බොහෝ ප්‍රශ්න පොදු වැදගත්කමකින් යුත් කරුණු වලින් බැහැරව අනුප්‍රශ්න රාශියක්ද සමන්විත වීමත් ඉතා සවිස්තරාත්මක දත්ත සහිතව පිළිතුරු අපේක්ෂා කිරීමත් එක් අමාත්‍යවරයෙකුගේ විෂය පතකට සීමා නොවීමත් එලෙසම සමාන ස්වරූපයේ ප්‍රශ්න නැවත නැවතත් දිගින් දිගටම ඉදිරිපත් කිරීමටත් බොහෝ විට නිරීක්ෂණය වී තිබේ. තවද ස්ථාවර නියෝග ප්‍රකාර මෙවැනි ප්‍රශ්න සඳහා අතුරු ප්‍රශ්න ඇසීම ප්‍රතිපාදනයක් නොමැතිවද යම් කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිමින් බොහෝ විට අතුරු ප්‍රශ්න ස්වරූපයෙන් ඒවා ඉදිරිපත් කිරීමත් විශේෂයෙන් ප්‍රශ්න යොමු කරන ලැබූ පක්ෂ නායකවරයාට අමතරව වෙනත් මන්ත්‍රීවරයන්ද ඊට සම්බන්ධ කරුණු විමසීමට ප්‍රශ්න ඇසීමට උත්සාහ කරනු ලබන අවස්ථාවන් මා විසින් වැඩිදුරටත් නිරීක්ෂණය කොට ඇති බව දන්වනු කැමැත්තෙමි. තවද මෙම මතු කරනු ලබන බොහොමයක් ප්‍රශ්න වාචික පිළිතුරු අපේක්ෂා නොකරන කරන ප්‍රශ්න, වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න, සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කරන ලබන ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කරන ලබන යෝජනා මගින් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් මෙහිලා වැදිරුටත් සඳහන් කිරීමට කැමැත්තෙමි. පවත්නා තත්ත්වයේ හේතුවෙන් ප්‍රශ්න මතු කිරීමට පිළිතුරු ලබා දීමට සහ අතුරු ප්‍රශ්න මතු කිරීමට හා ඒවාට පිළිතුරු ලබා දීමට ඉතා විශාල කාලයක් ගතවීම හේතුවෙන් ඒ සඳහා වින්කර ඇති කාලය තුළ එම කටයුතු නිම නොවීමෙන් සභාවේ දෛනික ප්‍රධාන වැඩ කටයුතු වලට දැඩි බාධා ලෙස බාධා පැමිණෙන බවත් ප්‍රධාන වැඩකටයුතු වලට අදාළ කටකියන්ගේ වේලාව අහිමි වන බවත් නිරන්තරයෙන් දක්වන්නට ඇති තත්ත්වයකි. ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කරනු ලබන මෙම ප්‍රශ්න සම්බන්ධව 2025/03/21 දින පැවති පාර්ලිමේන්තු කටයුතු කාර්ය සභාවේ රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදුව ස්ථාවර නියෝග විධිවිධාන පවතින සම්ප්‍රදායන් සහ කථානායකවරයාගේ නියෝගය මත පදනම්ව ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වයේ පොදු එකඟතාවය මත මේ සම්බන්ධ කටයුතු කරගෙන යාමට තීරණ කර තිබුණි. කෙසේ වුවද එකී විධිවිධානයන්ට සහ සම්ප්‍රදායන්ට අනුකූලව මෙකී ප්‍රශ්න ඉදිරිපත් නොකිරීම හේතුවෙන් කාලය කළමනාකරණය සම්බන්ධයෙන් ගැටළු රාශියක් මතුවී තිබෙන බැවින් මින් ඉදිරියට ස්ථාවර නියෝග 27(2) යටතේ මතුකරන ලබන ප්‍රශ්න ඉහත විධිවිධානන්ට අනුකූලව පමණක් ඉදිරිපත් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව මෙම සභාවට අවධාරණය කිරීමට කැමැත්තෙමි. එබැවින් පවත්නා මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ස්ථාවර නියෝග 27(2) යටතේ මතුකරන ලබන ප්‍රශ්න ඉහත විධිවිධානන්ට අනුකූලව ඉදිරිපත් කරන ලෙස අදාළ පක්ෂ නායක වරුන්ගෙන් ඉල්ලා සිටින අතර එම විධිවිධානයන්ගෙන් බැහැරව ඉදිරිපත් කරන ලබන ප්‍රශ්න සම්බන්ධයව ස්ථාවර නියෝග ප්‍රකාරව අවශ්‍ය පරිදි කටයුතු කිරීමට මාහට සිදුවනු ඇති බවත් මෙම සභාවට වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි. ඒ අනුව මෙම ප්‍රශ්නය යොමු කරන ලබන සියලුම පක්ෂ නායකවරුන්ගේ අවධානයට මෙම කරුණු යොමු කරන ලබන අතර ස්ථාවර නියෝග ප්‍රකාරව සභාවේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ සම්බන්ධව ඔබගේ පූර්ණ සහයෝගය මම උදක්ම බලාපොරොත්තු වෙමි. කථානායකර විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩයේ කිරිගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ 3 අදියරේ 2 පියවර යටතේ කිරිගවයන් 15,000 ආනයනය කිරීම සඳහා අස්තිකාරම් ලබා දීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව සහ 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය පරිච්ඡේදය තුළ ජාතික තරුණ සේවා සභාව විසින් තාරුණ්‍ය පීඩාවෙන් මුදවා ගැනීම යන තේමාව යටතේ සිදුකරන ලද වැඩසටහන් 6ක බිධිමත් භාවය ඵලදායිතාවය සභාවේ ප්‍රමුඛ අරමුණුවලට අනුකූලතාවය පිළිබඳ සිදුකරන ලද විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයයි මම යෝජනා කරනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 8 කාණ්ඩයේ අපි වෙනුවෙන් අපි අරමුදලේ කාර්ය සාධන ඇගීම සම්බන්ධ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ වාර්තා දෙක පිළිබඳව ඉදිරි කාලයේදී විවාදයක් පැවැත්වීමටත් අපි ආණ්ඩු පක්ෂයේ වශයෙන් ඉල්ලා සිටින බලාපොරොත්තු.
ලිපිලේඛනදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2016, 2017, 2018, 2019 සහ 2020 වර්ෂ සඳහා සීමා සහිත ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා යටිතල පහසුකම් සහ උපයාමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කළ යුතුයයිද මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2023-2024 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික පරිශන සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව විද්‍යා තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේ මහතා පෙස්සම් 3යි.
ගරු කථානායකතුමනි, නාකියාදෙනිය නාවල කාලිංගවත් යන ලිපිනයෙහි පදිංචි ඒකේ සුනීතා මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද, බද්දේගම බද්දේගම දකුණ ජයසංක යන ලිපිනයෙහි පදිංචි කේජී බන්දුපේම මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ බද්දේගම මහහේන්ගොඩ අරඹගොඩ යන ලිපිනයෙහි පදිංචි එස්කේ ඩබ්ලිව් ජයසේකර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිජ්ජ තුතාරි ජයසිංහ මහත්මිය.
ගරු කථානායකතුමනි, කටුගස්තොට හමන්ගොඩ පාර නුගේගොඩවත්ත අංක 5 සීදරණ ස්ථානයේහි පදිංචි ආර්.එම්. විජේසුන්දර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා.
ගරු කථානායකතුමනි, කුරුණෑගල ඉඳුල්ගොඩ කන්දර ලිපිනෙහි පදිංචි ඒ.ජී.එස්. අබේවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර මහතා පෙත්සම් 4යි.
ගරු කථානායකතුමනි, බණ්ඩාරගම රබුක්කන අංක 83 ධර්ම ස්ථානයේ පදිංචි එච් ප්‍රියදර්ශනී කීර්ති සිංහ මෙනවියගෙන් ලැබුණු පෙස්සමද, කළුතර දකුණ කිතුලාව අංක 622 ධර්ම ස්ථානයේ පදිංචි එම්.ඩී. ධනපාල මහත්මාගෙන් ලැබුණු පෙස්සමද, කළුතර නාගොඩ අරුණමාවතේ අංක 22.18 ධර්ම ස්ථානයේ පදිංචි එම්.එෆ්.එස්. ප්‍රනාන්දු මහතාගේ ලැබුණු පෙස්සමද, අලුබෝමුල් අරුක්ගොඩ හටියලගොඩ ලක්සිරි අංක 422 ඒ දන්න ස්ථානයේ පදිංචි ආර්.එච්. සියාලතා මහත්මියෙන් ලැබුණු පෙස්සම ඉදිරිපත් කරමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා.
ගරු කථානායකතුමනි, බණ්ඩාරවෙල කිණිගම හීලෝය පාර ඉන්දුනිල් අංක 2.114 ධර්ම ස්ථානයේ පදිංචි ඉන්දුනිල් උමේෂ් දිසානායක මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා පෙස්සම් 2යි.
ගරු කථානායකතුමනි, කෑගල්ල දේවාලයගම ගුරුලෑදෙනිය කහපොළවත්ත යන ලිපිනයේ පදිංචි එච්.පී. රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙත්සම සහ අලව්ව වෙරළුගොල්ල අංක ඩී. ඇලයිරක් 143 ධර්ණ ස්ථානයේ පදිංචි එන්.ඩී. කරුණාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිජ්ජ හසාරා ලියනගේ මහත්මිය.
ගරු කථානායකතුමනි, අම්බලංගොඩ රන්තොබේ කපුවැල පාර අංක 29 දරණ ස්ථානයේ පදිංචි ජගමුණි චාමින්ද සංජීව මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු රෝහිණි කුමාරි විජේරත් මහත්මිය ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
පිළිතුරු ගරු කථානායකතුමනි, ආයක එවකට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශකතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල දඹුල්ල හරහා හබරණ දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් සකස් කර ඊට අදාළ මූලික කටයුතු ආරම්භ කළ බවත්, ආ.2 ඒ සඳහා ගලේවැල දඹුල්ල ප්‍රශ්නය පිළිතුරම පටන් ගන්නම් ගරු කථානායක. ආ.1 පිළිතුර ඔව්. ආ.2 ගලේවැල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් බම්බාව රජමහාවිහාරය සතු ඉඩම් හා දේපළ හැර අනිකුත් ජනතාවගේ ඉඩම් හා දේපළවල භුක්තිය නීත්‍යානුකූලව භාරගෙන ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 21-26/52 සහ 2019 ජූලි මාස 6 වන දින දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ 460 වන අධිකාරිය වූ ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 38 වැනි වගන්තිය ආ අතුරු විධානයේ යටතේ පළ කරන ලද 2019 අංක 109 දරණ ආඥාවේ සඳහන් ඉදම් කොටස් රජයේ වෙත සම්පූර්ණයෙන්ම සතු වී ඇත. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට දඹුල්ල රජමහා විහාරය සතු ඉදම සහ දේපළවල කොටසක් හා ජනතාවගේ ඉදම් හා දේපළවල කොටසක් කොටසක භුක්තිය නීත්‍යානුකූලව භාරගෙන ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 21-26/52 සහ 2019 ජූලි මාස 6 වැනි දින දරණ අතිවිශේෂ ගැසට් පත්‍රෙහි 460 වැනි අධිකාරිය වූ ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 38 වැනි වගන්තිය ආ අතුරු විධානය යටතේ පළ කරන ලද 2019 අංක 109 දරණ ආඥාවේ සඳහන් ඉඩම් කොටස් රජයේ වෙත සම්පූර්ණයෙන්ම සතු වී ඇත. ආයන්න 1 ඔව්. ආයන්න 2 මේ ඉඩම් සම්බන්ධයෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් සංදේශ කෙටුම් පතක් 2024 දෙසැම්බර් 12 වන දින ඇතිව ඉඩම් අමාත්‍යංශය වෙත යොමු කර ඇත. එයට අදාළව මෙතෙක් තීරණයක් ලබා දී නොමැත. ආ3 උක්ත ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව ලැබෙන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තීරණය කළ යුතුය. ආ4 උක්ත ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව ලැබෙන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තීරණය කළ යුතුය. ආ5 උක්ත ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය අදාළව ලැබෙන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තීරණය කළ යුතුය. අයන්න අදාළ නොවේ.
ගරු ඇමතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේවැනි තත්ත්වයකටම මං හිතන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සියලුම මන්ත්‍රීතුමන්ලා තුමිය දන්නවා. මෙවැනිම තත්ත්වයකට මුහුණ දෙන්න වුණා මොරගහ කන්ද කළුගඟ කියන ව්‍යාපෘති කරන කොටත් වසර ගණනාවක් ඒ කටයුත්ත නොකිරීම නිසා ඒ ඉඩම් සංවර්ධනය කරේ නැහැ. එතකොට ඒ ඉඩම් වලින් ලැබිච්ච ආදායම ඒ අයට අහිමි වුණා. එතකොට මේ වෙනකොට වසර ගණනාවක්ම මේ ඉඩම් සංවර්ධනය නොකිරීම නිසාත් මේ අයට ආදායමක් නැති වෙලා තියෙනවා. දැන් අද වෙනකොට ඔබතුමා දන්නවා සාමාන්‍ය මිනිස්සුෙකුටත් ජීවත් වෙන්න අමාරුයි. දැන් ලුණුත් නැහැ, QR කෝඩ් එකක්වත් දෙන්න වෙනවා, අර ඉන්ධන දුන්නා වගේ. මම ඔබතුමාට යෝජනා කරනවා මේ අය සම්බන්ධයෙන් යෝජනාවක් නෙවෙයි, හැකියාවක් පවතිනවද ඒ අයට නැතිවෙච්ච ආදායම වෙනුවෙන් මොකක් හෝ සහනයක් ලබා දෙන්න හැකියාවක් තියෙනවද කියන එක මම අහනවා. මොකද මේ එකක් තමයි, ඒ දෙනවා නම් ඒක දෙන්න ඕනේ ඉඩමේ පදිංචි කෙනාට. මොකද මේ ඉඩම් අයිතිය තියෙන්නේ විහාර හා දේවාලගම් පනත යටතේ දඹුල්ල රජමහා විහාරයට සහ බම්බාව රජමහා විහාරයට. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ කුමන හෝ ක්‍රමවේදයක් හදන්නට මේ කාලය තුල ඒගොල්ලන්ගේ ආදායම් නැතිවීම සම්බන්ධයෙන් හැකියාවක් පවතිනවද?
ගරු කථානායකතුමනි, එතුමගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ පිළිතුර මෙම ව්‍යාපෘතිය හබරණ දක්වා දුම්රිය මාර්ගයේ දියුණු කිරීම 2019 දී පමණ ගත්ත තීරණයක්. එවකට හිටපු ජනාධිපතිවරයාගේ සමිතිවරුන්ගේ මැදිහත් වීම මත. නමුත් අමාත්‍ය මණ්ඩල නියෝග 23/0482/608/037 හා 2023/20 අමාත්‍ය මණ්ඩලය විසින් තමයි තීන්දුව කරන්නේ මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අත්හිටවනවා. එම නිසා ඒකෙන් ඉඩම් කැපලි 4,440ක් හෙක්ටයාර 350කට ආසන්න අත්පත් කර ගැනීමේ පනත යටතේ ආ38 ගහලා පවරගෙන තිබෙනවා. ඒක නිසා මට ඇත්තටම මේ පිළිබඳව මම හිතන්නේ අපි සාකච්ඡා දෙකක් විතර කළා ගමගෙදර දිසානායක ඇමතුමත් මීට මාස 2-3කට කලින් කතා කරලා. ඒක ඇත්ත ප්‍රශ්න දෙකක් තිබෙන එකක් තමයි මෙතන කණ්ඩායම් දෙකක් ඉන්නවා. මූලික වන්දි මුදල් ගෙවන ලද හිමිකරුවා. තව පිරිසක් ඉන්නවා වන්දි මුදල් ගෙවා නොමැති හිමිකරුවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව මෙයාට සහනයක් ලබා දිය යුතුයි. ඔවුන්ගේ එම අත්පත් කරගෙන ඒවා නැවත ලබා දෙනකොට අවුරුදු ගාණක් ගිහිල්ලා වන්දියක් ඔවුන්ට සාධාරණ වන්දියක් ලබා දිය යුතුයි කියන ස්ථාවරේ අපි ඉන්නවා. නමුත් මේ පිළිබඳව කරු කථානායකතුමනි, ඉදන් අමාත්‍යංශයට අපි මේක ඉදිරිපත් කළා තිබෙනවා. ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් විදිහට ඉදන් අමාත්‍යංශයෙන් මේ පිළිබඳව නිරීක්ෂණ ලබාගෙන ඉදිරියේදී වඩාත්ම සාධාරණ ක්‍රමයට මේක සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී මන්ත්‍රීතුමිය මතු කරන ගැටලුව තිබෙනවා. එම ගැටලුව අපි හිතනවා විශේෂයෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වගේ ටිකක් පුළුල් සම්බන්ධීකරණයක් සහින ආයතනයකින්ම විසඳලා දෙන්න පුළුවන් නම් අමතර පහසුවක් වෙයි.
මේක දෙවෙනි අතුරු ප්‍රශ්නේ නෙවෙයි කථානායකතුමා. මම ඔබතුමාගෙන් ඇහුවේ දේ තිබුණේ මේ හැකියාවක් තියනවද කියලා බලනවද කියන එක. එතකොට ඒ කියන්නේ ඉදිරියේදී එවැනි ක්‍රියාමාර්ගයකට ගන්න ඔබතුමන්ලා තීරණයක කියන්නේ සාකච්ඡාවක් තියනවද කියලා මට දැනගන්න.
මගේ පිළිතුර ඒක තිබුණා කතා.
හයි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, දැන් අනාගතයේදී හරි මේ මාර්ගය සකස් වෙනවා නම් ගරු ඇමතිතුමා, ඒ කියන්නේ මේක හෝ කුමන හෝ සංවර්ධන කටයුත්තක් කරනවා නම් ඔය ඉඩම් පවරා ගැනීම සිද්ධ කරන්න සිද්ධ වෙනවා. එතකොට එදාට මේවා ඒ කාලේ තියෙන වන්දියට තමයි තක්සේරු කරන්න වෙන්නේ. එතකොට ඒ සඳහා යන වියදමත් තක්සේරු කරන්න යන වියදමත් සලකා බලපුවාම අද ඒ සඳහා රජය වැය කරන මුදලට වඩා වැඩි වියදමක් ඒ කාලේදී කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා මේ පවරාගත් ඉඩම් වෙනුවෙන් ඒ සන්තකයේ වෙනුවෙන් තක්සේරු වටිනාකම අදාළ ඉඩම් හිමියන්ට, ඒ කියන්නේ පදිංචි අයට ලබා දීලා මේ ඉඩම් වල අයිතිය රජයේ සතු කරගන්නට හැකියාවක් තියෙනවද?
ගරු කථානායකතුමනි, විශේෂ හේතු නිසා සමහර සංවර්ධන ව්‍යාපෘති අවලංගු කරන්න වෙන්න පුළුවන් අනාගතයේදී උනත්. මේවා සියල්ලම ආර්ථික අර්බුදය සහ දුර්වල දේශපාලන කළමනාකරණය නිසා ඇතිවෙච්ච ගැටලු. අතිවිශාල මුදල් හානියක් කළා තිබෙනවා. ඒ වගේම සමහර ඒවා ඇත්තටම පෙට් ප්‍රොජෙක්ට්ස්, ලොකු ෆීසිබිලිටි ස්ටඩීස් වලින් නෙමෙයි, තමන් ඉන්න දිස්ත්‍රික්ක නිසා කරන්න ගියපු ව්‍යාපෘති. ඒවා ඇත්තටම එතරම් ආර්ථිකමය වශයෙන් ගත්තත් ප්‍රයෝජනවත් නැහැ. ඉතින් ඒ නිසා අපි උපරිම උත්සාහ කරනවා යම්කිසි විධිමත් ක්‍රමයකට මේවා කරන්න. ඉතින් ඉඩම් පවරා ගැනීම ඉතාම දුෂ්කර කටයුත්තක්. පවරගත් ඉඩම් නැවත නිදහස් කරනවා කියන එක බැලු බැලමටම අපරාධයක් තමයි. නමුත් අපිට නිශ්චිත සංවර්ධන සලස්මක් නැතුව, අපි දන්නවා සමහර ගංගා නිම්න තියෙන අවුරුදු 20-30 තියන් ඉන්නවා, මොකුත් කරන්න නැතුව එහෙම තියාගෙන ඉන්න බෑ. ඒ නිසා මේ ඉඩම් අපි ජනතාවට ලබා දෙනවා. ඉදිරියේදී මේ වැනි තත්ත්වයන් ඇතිවම අවම කරගන්න අපි උපරිම කටයුතු කරනවා අලුත් ආණ්ඩුවක් වශයෙන්.
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රුවන්තිලක ජයකොඩි මහතා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ප්‍රශ්න අහනවා අමාත්‍යතුමාගෙන්.
ගරු ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, රුවන්තිලක මන්ත්‍රීතුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ආයක මෙම ස්ථානයේ පාලම් දෙකක් ඉදිකිරීම ආරම්භ කළ අතර පළමු පාලම 2021 වර්ෂය ආරම්භයේ ආරම්භ කර අවසන් කර ඇත. 2022 වර්ෂයේ නව පාලමක් ඉදිකිරීම ආරම්භ කළ බැවින් පැරණි පාලම 2022 වර්ෂයේ ඉවත් කර ඇත. එම කාලයේදී පැවති වර්ෂාව සහ ගොවි සමිති මගින් වරින් වර ජලය අවහිර කිරීම සම්බන්ධයේ කරන ලද ඉල්ලීම් හා අමුද්‍රව්‍ය හිඟවීම නිසා අපේක්ෂිත කාලයට වඩා කාලයක් එම ඉදිකිරීමට වැය වී ඇති බැවින් මේව නැතෙක් ඉදිකිරීම අවසන් කිරීමට නොහැකි විය. ආ දෙක ඔව් අදාළ මාර්ගයේ ධාවනය වූ බස්නාහිර පළාත් මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරිය මගින් යොදවා තිබූ පෞද්ගලික බස් රථ දෙකක් මේ වෙන විට විකල්ප මාර්ගයක් ඔස්සේ ගම්පාසල මිනුවන්ගොඩ දක්වා ධාවනය කරනු ලැබේ. පාලම නවීකරණය කිරීම හේතුවෙන් පෙරමාර්ගයේ වත්තේ ගෙදර හන්දියේ සිට පන්සිල් ගොඩ හන්දිය දක්වා කිලෝමීටර් 1ක් පමණ දුරක් මෙම බස් රථ දෙක ධාවනය කළ නොහැකිව පවතින බව බස්නාහිර මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරිය විසින් දැනුම් දී ඇත. ආයන්න 1/2022 පෙබරවාරි 23 දින අනුව මූලික ඇස්තමේන්තු රුපියල් මිලියන් 46,70,758.79ක් වැට් රහිතව 2023 මැයි 30 දින කැබිනට් තීරණ අංක 23/076/608/054 අනුව සංශෝධිත ඇස්තමේන්තු රුපියල් මිලියන් 86ක් 588,568.23ක් වැට් රහිතව වෙලා තියෙනවා. ආයන්න දෙක ඇස්තමේන්තුවක් පමණක් වන අතර එම ඇස්තමේන්තු මුදල බැංකු ගුරුමක් වෙත තැන්පත් කිරීමක් සිදු නොකරයි. ක්ෂේත්‍රය තුළ නිම කරන ලද ඒ වැඩ සඳහා පමණක් එම වැඩ නිම කර අනුමත වූ අවස්ථාවන්හිදී මහා භාණ්ඩාගාරයේ මුදල් නිකුත් කර අදාළ කොන්ත්‍රාත් සමාගම වන රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථා වෙත ගෙවීම් කර ඇත. ආයන්න 3 අදාළ නොවේ. ආයන්න 4 ඔව්. ඉදිකිරීම් භාරව සිටින රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ පවතින ගැටලු සැලකිලිටගෙන මිනුවන්ගොඩ නගර සභාවට එම පාලම පවරාගෙන පාලම නිම කිරීමට කැමැත්ත පළ කර ඇති නිසාත් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ කොන්ත්‍රාත්තු අවලංගු කර මිනුවන්ගොඩ නගර සභාවට ලබා දීමට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සමග කටයුතු කරමින් සිටී. ආයන්න 5 කොන්ත්‍රාත් නැවත පැවරීම පිළිබඳ පරිපාලන කටයුතු මෙම වසර නිමවීමට පෙර අවසන් කර ඉදිකිරීම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ආයන්න 6 අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මෙම මේ 2021 මේ පාලම ගලවා ඉවත් කරනකොට ඉරිසලේ පාලම ඇත්තටම භාවිතා කරන්න පුළුවන් මට්ටමේ තිබුණා. යම් අටම භාවිතාගෙන අටම තිබුණා. නමුත් යම් අපිට මේ ප්‍රදේශයේ තියෙන ජනතාවගේ ඒ අදහස මත ඒගොල්ලෝ කියන්නේ මේක පාලන පුරව අමුතු වෙනත් අවස්ථාවන් මත මේක ගලව ඉවත් කරලා තිබෙනවා. මේ නිසා ඇත්තරම ගම්මාන අටක විශේෂ වත්තේ ගෙදර පන්සිල්ගොඩ සීදුහේන පන්සිල්පුර කලවාන මාතම්මන හෙන්ඩි මහා රස්වාන ගලවත්ත ඒ පදිංචියට මිනුවන්ගොඩ නගරයට තියෙන එකම ප්‍රධාන මාර්ගය මේක. ඒ වගේම ගම්පහ මිනුවන්ගොඩ යාකරන ප්‍රධාන අතුරු මාර්ගයත් මේක තමයි භාවිත කරන්නේ. මෙහෙම තත්ත්වයන් තුළ මේ වගේ පාලම් ඉදිකරද්දී ඒ පවතින දේශපාලන අධිකාරිය විසින් ඒ කාලේ අන්තරා හිටපු අපේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග එතුමා ඒ කාලේ තීරණ ගන්නකොට ඒ පාලමේ තියෙන අවශ්‍යතාවය මත එහෙම හිතලා ඒ අවශ්‍යතාවයත් එක්ක ඒකේ ඒක නිම කරන කාලයක් සම්බන්ධයෙන් අදහසකුත් නැතුව තමයි මට ගැළපෙන එතන විදිහට මේක සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ මේ ක්‍රියාත්මක නිධාහරින් සහ ඒ දේශපාලන අධ්‍යයන සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් සිදු කිරීමට හැකියාවක් ඇද්ද යන්න මගේ අතුරු ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, අපි මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන්නම්. ගරු මන්ත්‍රීතුමා ගෙන් සහ නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගෙන මේ ගැන අමතර දෙයක් එකතු කරනව නම් මෙතන කරුණු දෙකක් තිබෙනවා. රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව SDNCC එක සතු බාරගත්තු කොන්ත්‍රාත් 69ක් තිබෙනවා මෙවැනි පාලම් ඉදිකරන්න. ඒකෙන් 19ක් සමාජ අර්බුද බවට පත්ලා තියෙනවා. මේක එකක්. තව කළුතර දිස්ත්‍රික්කයේ ගණනාවක් තිබෙනවා. ඒ සංවර්ධන SDNCC එක හොරකම් කරලා නාසි කළා විනාශ කළා තිබෙන්නේ. එම නිසා මේ ඉදිකිරීම කරන්න ඔවුන්ට ප්‍රාග්ධනයක් නැහැ. ඒ නිසා තවත් 27ක් ඔවුන්ගෙන් ඉවත් කළා වෙනත් අයට බාර දීලා තියෙනවා. නැවත භාගය අපි මේවා ආණ්ඩුවවට පසුව අපි මේ ළඟදී නැවත සාකච්ඡාවක් කළා. මෙවැනි සමාජමය අර්බුදයන් බවට පත් වෙයි. මේ පාලම් පිළිබඳව ඉතාම ඉක්මන් තීන්දුවක් ගන්න ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. අලුතෙන් මිනුවන්ගොඩ නගර සභාව ගොඩනැගුණාට පස්සේ එතුමාලා කැමති නම් මේක එතුමාලාගේ අධීක්ෂණය මත කරන්න, එතෙන්ට බාර දීලා මේ කටයුත්ත කරන්න. ඒ නිසා විමර්ශන සම්බන්ධ ඔබතුමාගේ තොරතුරුත් ලබා දෙන්න අපි පටන් ගන්නවා විමර්ශන.
දෙවෙනි අතුරු ප්‍රශ්නය, මේ පාලම ගලවා මේ වෙල ගොඩ කරලා විකල්ප මාර්ගයක් තනාලා තිබෙනවා. මම හිතන්නේ ඒ ආයතන විසින් තමයි මේක වගකීම තිබෙන්නේ ඒ අතුරු මාර්ගය පවත්වාගෙන යන්න. නමුත් පහුගිය වසර අපි දිගටම බැලුවාම මේ අතුරු මාර්ගය තා අබලන් යාමට අමාරු ඒ ප්‍රදේශ ජනතාවට. ඒ සඳහා ඒ පාලම ඉදිකරන තෙක් අතුරු මාර්ගය සෑදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
මං ඒ පිළිබඳව RDA ආයතනයට අයිති පාරක් නම් උපදෙස් දෙන්න, නැතිනම් මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමාට පුළුවන්කම තිබෙනවා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියටත් මේක ඉදිරිපත් කරන්න. කෙසේ වුණත් මේ දුෂ්කරතාවය අවම කරන්න අපි කටයුතු කරන්න. ඔබතුමා ඒ පිළිබඳව අපිට තොරතුරු ලබා දෙන්න.
ගරු නීතිඥ චන්ද්‍රාමිනී කිරියල් මහත්මිය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, මං අසනවා.
ගරු කථානායකතුමනි, ගරු නීතිඥ චන්ද්‍රාණි කිරියැල්ල මහත්මිය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට තිබෙන ප්‍රශ්නයට අදාළ පිළිතුරු A1 රිජ්ජේ ආරයාල අමාරෝහලේ ස්නායු ශල්‍ය කර්ම ඒකකයේ සඳහා නියුරොසර්ජිකල් එන්ඩොස්කෝපි යන්ත්‍රය මිලදී ගැනීම වෙනුවෙන් මූල්‍ය ආධාර ලැබී ඇති අතර ඒ සඳහා 2024 වර්ෂයේදී ලද මුළු මුදල රුපියල් 11,88,700 A2 නියුරොලොජිකල් එන්ඩොස්කෝපි යන්ත්‍රයක මිල රුපියල් මිලියන 45ක් වන බැවින් ලැබී ඇති පරිත්‍යාග මුදල ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. එබැවින් මෙම මුදල මේ සියලු මුදල් ආධාර භාවිත නොකරන ලද අතර දැනට රෝහලේ පරිත්‍යාග ගිණුමේ තැන්පත් කර ඇත. A3 නියුරොසර්ජිකල් එන්ඩොස්කෝපි යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සම්පූර්ණ වූ පසුව එම යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ. රෝහල් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන අරමුදල් ඉදිරියේදී සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැර කිරීමට අවශ්‍ය සාකච්ඡා හා කටයුතු සිදු කරමින් පවතී. අදාළ නොවේ.
කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ලේඩි රිජ්වේ ළමාරෝහලේ සාමාන්‍යයෙන් ශල්‍යකර්මයක් කිරීම සඳහා පොරොත්තු ලේඛනය 90 මාස 6ත් මාස 18ත් අතර කාල වේලාවක් ඉන්න වෙනවා ඒ වේටිං ලිස්ට් එකේ. ඉතින් ගොඩක් වෙලාවට කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර දරියන්ගේ මේ ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය වන අවස්ථාවලදී දීර්ඝ කාලයක් කොළඹ නැවතිලා ප්‍රතිකාර ලබා ගන්නට සිදු වෙනවා. ඉතින් විශාල මුදලක් ඒ සඳහා වැය කරන්න සිදු වෙනවා. ඉතින් ඇත්තටම සමහර අවස්ථාවල මේ දීර්ඝ පොරොත්තු ලේඛනය නිසා ගොඩක් දරියන් මරණයට පත් වෙනවා. ඉතින් මේ පොරොත්තු ලේඛනය කෙටි කරන්නට එහෙම නැත්නම් වේටිං ලිස්ට් එකේ කාල වේලාව අඩු කරන්නට රජයක් විසින් ගන්නා ක්‍රියාමාර්ග මොකක්ද?
එකක් තමයි මේ උපකරණවල හිඟය බලපාලා තියෙනවා. ඒක නිසා අපි අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා මෙවර අයවැයෙන් සෑහෙන මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ මුදලින් ලේඩ්‍රිජ්වේ රෝහලටත් සැලකිය යුතු මුදලක් වෙන් වෙනවා. ඊට පස්සේ උපකරණ හිඟය වගේම සේවකයන් හිඟය තියෙනවා. දැන් නියුරොසර්ජිකල් යුනිට් එක ගත්තාම ජාතික රෝහලේ ඔවුන් 2015 කරපු ශල්‍යකර්ම වලින් 50% තමයි ගිය අවුරුද්ද කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි උග්‍ර වෛද්‍යවරුන්ගේ හිඟය සහ හෙදියන්ගේ හිඟය. ඒක නිසා ඒකෙදී ඒ හිඟය ඇති වෙන්න හේතුව වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ හිඟය වගේම මැල් ඩිස්ට්‍රිබියුෂන් එක ඒවා හරියට බෙදී නොයෑමත් බලපාලා තිනවා. ඒක ලේඩ්‍රිජ්වේ රෝහලේ තියෙනවා. අපි ඒක නිසා ඒක පරිපාලනමය තීරණ අරගෙන ඒ අවශ්‍ය ඒකක වලට වැඩිපුර වෛද්‍යවරුන් සහ හෙදියන් සහ අනිකුත් කාර්ය මණ්ඩලය ලබා ගැනීමටත් ක්‍රියා කරනවා. ඊට අමතරව ජනාධිපති අරමුදල භාවිතා කරලා රාජකාරී වේලාවෙන් බැහැරව මේ ඔපරේෂන් කිරීමට ඇති හැකියාව පිළිබඳ අදාළ අංශ සමග මේ දිනවල කමිටු සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලය පැවැත්වෙනවා.
කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මහනුවර දිස්ත්‍රික්කයේ මහා රෝහලේ ආරම්භ වුණු 2017-18 වර්ෂවල ආරම්භ වුණ ව්‍යාපෘති හතරක් දැනටමත් නැවතිලා තියෙනවා. මං හිතන්නේ අපේ ගරු අමාත්‍යතුමා
පෙබරවාරි මාසේ මේ අදාළ ප්‍රශ්නෙට අදාළ අතුරු ප්‍රශ්න ඇහුණා. හොඳයි.
ගරු කථානායකතුමනි, මේක ඇත්තටම ඉල්ලීමක් තමයි. ඉතින් මේකට ඇත්තටම උත්තරයක් දීමට අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතුමාගේ අවධානයට තමයි මේක යොමු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම පෙබරවාරි මාසයේ ගරු සෞඛ්‍ය ඇමතිතුමා මහනුවර මහරෝහලට ගියා. ඉතින් ඒ අවස්ථාවේදී එතුමා ප්‍රකාශයක් කරා මිලියන 1500ක් මේ නතර වුණු ව්‍යාපෘති හතර වෙනුවෙන් මුදලක් වෙන් කරනවා කියලා. ඉතින් ඒ අනුව පිළිකා ප්‍රතිකාර ගොඩනැගිල්ලටත් තැලසීමියා ප්‍රතිකාර ඒකකයටත් එතුමා මිලියන 950ක් වෙන් කරා. ඉතින් ඇත්තට මේ සම්බන්ධයෙන් මම ස්තුතියි පුදු කරනවා මේ අවස්ථාවේ. නමුත් හදිසි ප්‍රතිකාර ඒකකය, මොකද මහනුවර දිස්ත්‍රික්කයේ ජනගහනයත් එක්ක මිලියන 1.5ක
ජනගහනයක්.
ඉතින් එම නිසා සාමාන්‍යයෙන් මෙතන හදිසි ප්‍රතිකාර ඒකකයට මුදල් වෙන් කරලා තිබුණත් එතන තියෙන කොන්ත්‍රාත්ව බාර දීලා තියෙන සමාගම්ට තියෙන ප්‍රශ්නයක් නිසා ඒ ව්‍යාපෘතිය ඇත්තටම ඉදිරියට ගෙන යාමට හැකියාවක් නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම නැවත ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරලා අලුත් කොන්ත්‍රාත් කරුවෙකුට දුන්නොත් මං හිතන්නේ මේ ව්‍යාපෘතිය, ඒ කියන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ව්‍යාපෘතිය නැවතත් ආරම්භ කරන්න පුළුවන් නම් මං හිතන්නේ විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ඇත්තටම මේ හදිසි ප්‍රතිකාර ඒකක මහනුවර රෝහල ඇරුණුකොට ඇත්තටම රෝහල් 9ක ඒ හදිසි ප්‍රතිකාර ඒකක ආරම්භ කරලා ඇත්තටම මේ සමාගම සතුව ඒක ඉදිකිරීමට නොහැකියාවකුත් තිබිලා තිනවා. ඒ වගේම මූල්‍ය අර්බුදයක් බලපාලා තිනවා. රට පුරා රෝහල් 9කේ ව්‍යාපෘතිය අතරමඟ නැවතිලා තිනවා. දැන් ඒ සම්බන්ධ වූ නීතිමය ක්‍රියාමාර්ග තමයි අරගෙන යන්නේ. ඊළඟට මේක අයිටෙන් රීටෙන්ඩර් කරනවද එහෙම නැත්නම් ඒ කම්පැනිය දැන් වෙනත් කම්පැනියකින් විසින් මිලදී අරගෙන තිනවා. එයාලත් කැමතියි කියනවා කරගෙන යන්න. ඒක සම්බන්ධව නීති අංශ වලට තමයි දැන් යොමු කරලා තියෙන අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය පරිදි වෙන් කරලා තියෙනවා.
ගරු මුජවිර් රහමාන් මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන අමා සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට
අහනවා. ගරු කථානායකතුමනි,
ගරු කථානායකතුමනි, A1 සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සහ 6වෙනි ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් පහත පරිදි වේ. පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය 4240යි, දෙමළ මාධ්‍ය 2827යි, හයවෙනි ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 11274යි, දෙමළ මාධ්‍ය 6121යි. A2 බස්නාහිර පළාතේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රාජ්‍ය පාසල්වල පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සහ හයවෙනි ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් පහත පරිදි වේ. පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය 1318යි, දෙමළ මාධ්‍ය 302යි, හයවෙනි ශ්‍රේණියේ සිට 11වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය 1325යි, දෙමළ මාධ්‍ය 397යි. A3 කොළඹ අධ්‍යාපන කලාපයේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සහ හයවෙනි ශ්‍රේණියේ සිට 11වෙනි ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය 84යි, දෙමළ මාධ්‍ය 85යි, හයවෙනි ශ්‍රේණියේ සිට 11වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය 226යි, දෙමළ මාධ්‍ය 140යි. 4 2020-2022 ජාතික ශික්ෂණ විද්‍යා කණ්ඩායමේ ඩිප්ලෝමාධාරීන් සඳහා 2025-05-02 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1A ශ්‍රේණියට ගුරු පත්වීම් ලබා දීම සිදු කර ඇත. 5 උක්ත බඳවා ගැනීම මේ වන විට සිදු කර ඇති අතර 5A සඳහන් බඳවා ගැනීම සම්බන්ධව පනවා ඇති නඩු කටයුතු අවසන් වූ වහාම ඉදිරි කටයුතු සිදු කිරීම නියමිතය. දිවයිනේ වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුරු සභායකින් බඳවා ගැනීමට අදාළව අංක 2389 හා 2024-06-14 දින ඇති ගැසට් නිවේදනය නිකුත් කරන ලද අතර ඊට අනුව 2024-08-12 දින පැවැත්වීමට නියමිතව තිබූ බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා අභියාචනාධිකරණ නඩු අංක CA-RIT 519 එල ඉරාක් 224 යටතේ නඩු පැවරීම හේතුවෙන් ගරු අධිකරණය විසින් 2024-08-09 දින අදාළ තරඟ විභාගය පැවැත්වීමට අතුරු තහනම් නියෝගයක් පනවා ඇත. එබැවින් එම නඩුව අවසන් වන තෙක් එම බඳවා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වී ඇත. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට අදාළ අංක 1, අංක 2317 සහ 2023-1-27 දින ඇති ගැසට් පත්‍රය අනුව බඳවා ගැනීම සඳහා කටයුතු කර ඇතත් එම ගැසට් පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුව හේතුවෙන් අතුරු නියෝගයක් මත විභාගය පැවැත්වීම තාවකාලිකව නතර කර ඇති බැවින් ඒ සඳහා ඉදිරියේදී ලැබෙන අධිකරණ තීන්දුව ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
කථානායකතුමනි, මේ පළවෙනි ප්‍රශ්නය ගරු අධ්‍යාපන අගමැතිතුමියනි, විශේෂයෙන්ම දැන් ඔබතුමියගේ පැහැදිලි කිරීම තුළ බලවත්ම පේනවා විශාල ගුරු හිඟයක් සමස්ත රට පුරාම තියෙනවා. ඒ වගේම බස්නාහිර පළාත තුලත් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කොළඹ අධ්‍යාපන කලාපය තුලත් සිංහල මාධ්‍ය, ද්‍රවිඩ මාධ්‍ය විශාල ගුරු හිඟයක් තියෙනවා. ඒක මම දන්නේ කාලයක් තිස්සේ පැවතිගෙන ආපු ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නයට විසඳුමක් හැටියට ගරු අගමැතිතුමියනි, මේ රජයේ විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් තිබෙනවා. දැන් මේ පෞගේ අවුරුදු දෙක තුලම ඒ බඳවා ගැනීම සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒ අවුරුදු දෙකක් තිස්සේ රජයේ විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපන උපාධිධාරීන් එළියට එනවා. නමුත් ඔවුන්ට අවස්ථාව ලැබිලා නැහැ ඒ ගුරු වෘත්තියට එක් වෙන්න. ඉතින් මම දැනගන්න කැමති ඔබතුමියකින් දැන් මේ තිබෙන ගුරු හිඟය මැඩපවත්ව ගන්න, මේක යම්කිසි ප්‍රමාණයකට හරි මේක අපිට බේරගන්න පුළුවන් විදිහේ ඉතා කඩිනමින් මේ රජයේ විශ්වවිද්‍යාල වලින් මේ පිටත් වෙන උපාධිධාරීන්ට කවද විතර වගේද පත්වීම් දෙන්න එහෙම වැඩපිළිවෙලක් තියෙනවද කියන එක ගැන.
ගරු කථානායකතුමනි, ඔව් මේක බරපතල ප්‍රශ්නයක් බවට පත්වලා තියෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුළු ගුරු පුරප්පාඩුව 40,000ක් විතර වෙනවා මේ වෙනකොට. ඉතින් අර මම කිව්ව පරිදිත් අර යම්කිසි නඩු නිසාත් අපිට බඳවා ගැනීම කිරීමේ බාධාවන් ඇති වෙලා තියෙනවා. නමුත් මේවා අපි ඉතාමත්ම ඉක්මනින් මේ බඳවා ගැනීම, උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලටත් යන්න යෝජනා කරලා තියෙනවා. ගරු කථානායකතුමනි, රාජ්‍ය සේවා කොමිසමෙනුත් යම් නිර්දේශ වගයක් දීලා තියෙනවා. කිසිම අධ්‍යාපන ක්ෂේත්‍රයට කරන බඳවා ගැනීම් විභාගයක් නැතුව ගල් කරන්න එපා කියන එක. ඒ නිර්දේශය නිසාත් අපි ටිකක් මේක සැලසුම් කරගෙන යන වෙනවා. නමුත් මේ අවුරුද්දේ අගභාගය වෙනකොට මේ පුරපාඩු ප්‍රමාණයක් හරි පුරව ගන්න මේ බඳවා ගැනීම කරන්න බලාපොරොත්තු වෙනවා.
ස්තුති අගමැතිතුමනි. දෙවෙනි ප්‍රශ්නය විශේෂයෙන් මේකත් එක්ක අධ්‍යාපනයත් එක්ක සම්බන්ධ. දැන් පසුගිය මාසේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ ප්‍රතිඵල නිකුත් වීමේදී ළමයි 456ක විතර වගේ ළමයි සංඛ්‍යාවකගේ සමහර විෂයන් සම්බන්ධව ප්‍රතිඵල අත්විටෝලා තිබෙනවා මොකක් හරි හේතුවක් උඩ. එතකොට දැන් මේ මාසේ 29 වෙනිදාට කලින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන අයට අයදුම් කරන්න කියලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දීලා තිබෙනවා. එතකොට දැන් මේ වෙනකන් තවම අර අත්විට වූ ප්‍රතිඵල සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් එක්කෝ ඒ ළමයින්ව අඬගහලා පරීක්ෂණත් පවත්වලා තිබෙනවා, සම්මුඛ පරීක්ෂණත් පවත්වලා තියෙනවා ඒ අත්විට වූ ළමයි ටිකව විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවට කැඳවලා. ඉතින් මම හිතන්නේ දැන් තව ඉතාම කෙටි කාලයයි තිබෙන්නේ විශ්වවිද්‍යාලවලට අයදුම් කරන්න තිබෙන කාලය තව දවස් 7ක් වගේ ඉවර වෙනවා. එතකොට තවම මේ ළමයින්ගේ විභාග ප්‍රතිඵල අත්විටෝල තියාගෙන ඉන්නවා ඒ ප්‍රතිඵල නිකුත් කරන්න නැතුව. ඉතින් මම හිතනවා වහාම මේ සම්බන්ධව ඔබතුමිය මැලිහත් වෙලා එක්කෝ මේ එක්කෝ අර ඇප්ලිකේෂන් එක කෝල් කරන එක තව ටිකක් කල් දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ ප්‍රතිඵල ටික ඉතා ඉක්මනින් නිකුත් කරන්න මොකක් හරි හේතුවක් වෙන්න ඇති. ඒක අතහිටුවේ ඒක හරි, නමුත් ඒක පරීක්ෂණයක් කරලා මොකක් හරි එක්කෝ ඒ ප්‍රතිඵල දෙන්න ඕනේ, එහෙම නැත්නම් ඒකට වෙනත් ක්‍රියාමාර්ගයක් දැනුම් දෙන්න ඕනේ. එහෙනම් ඔබතුමියට ඉල්ලනවා වහාම මේකට මැදිහත් වෙලා ඒ ළමයි සම්බන්ධව යම් සාධාරණ තීන්දුවක් ගන්න කියලා.
ගරු කථානායකතුමනි, ඒ බොහෝ වෙලාවට ඒ වාසිටවන්නේ යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් නිසා. නමුත් මම ඒ යෝජනාව පිළිගන්නවා. ඒක මම මැදිහත් වෙලා මේක වහාම දෙකෙන් එකක් බේරගන්න. එක්කෝ මේ ළමයින්ට ප්‍රතිඵල නිකුත් වෙන්න ඕනේ, එහෙම නැත්නම් යම් කාලයක් ලබා දෙන්න මම මැදිහත් වෙන්නම්. ගරු කථානායක, ස්තුතියි ඒ කාරණේ මතක කිරීම පිළිබඳව.
ගරු හෙක්ටාප්පුවාමි මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සම්භාර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි,
ගරු අමාත්‍යතුමා, ගරු වසන්ත සමරසිංහ, ගරු වසන්ත සමරසිංහ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, එක ගබඩා 5 දෙවෙනි පෙත්‍රෝ 3 ලංකා සතස ආයතනය සහ අබාන්ස් PLC ආයතන වේ 4 ලංකා සතස ආයතන අයිති වර්ගඩි 34645 මාසික බදු කුලිය 928547 ලංකා සතස ආයතන දෙවෙනි ගබඩාව වර්ගඩි 11597 බදු කුලිය මාසික බදු කුලිය 268499යි. අබාන්ස් PLC ආයතනය 28500යි 11,40,000යි. පස්වෙනි ප්‍රශ්නයට උත්තරය, රජයේ නව තක්සේරු මුදලට ගබඩාවක් බදු කුලී පදනම මත ලබා දීම සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වෙත වර්තමාන තක්සේරු මුදල ගණනය කිරීම සඳහා යොමු කොට ඇත. ඒ අනුව තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නව කුලී ගණනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. එම තක්සේරුව මත අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරනු අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මට එක් අතුරු ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා සමපකාර ගත්තොත් එහෙම විශාල වශයෙන් කඩා වට්ටපු සමපකාරයක් තියෙන්නේ. එතකොට ගම්පා සමපකාරය ගත්තත් ගම්පා සමපකාරයේ හෙඩ් ඔෆිස් එක මේ වෙද්දී කෝටි ගණකට ඔප්පු උගස් තියලා තියෙන්නේ. එතකොට ගබඩා සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, දැන් මෙතන ප්‍රශ්නට උත්තරය අනුව තක්සේරුව මත අවශ්‍ය ඉදිරි පියවර අපේක්ෂා කරනු ලැබේ කියන උත්තරයත් එක්ක අපිට තව තියෙනවා විශාල වශයෙන් කඩ ඉඩම් මේ විදිහට විවිධ පැවරීම් කරලා තියෙනවා, කුලියට දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොච්චර කොපමණ කාලයක් ඇයිද, කොයි විදිහටද අපි අමාත්‍යංශ පැත්තෙන් කටයුතු සිද්ධ වෙන්නේ කියන එක දැනගන්න අවශ්‍යයි.
ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, එතුමා අහන අදාළ ප්‍රශ්නෙට අදාළ කරුණු හරි. මොකද මේ වැලිසරම ගබඩා ගණනාවක් තියෙනවා, සමහර ඒ වගේ බදු කුලී කාලේ ඉවරයි. ඒ වගේම සමුපකාර තොගවල් සංස්ථාව වහලා දාන්න නියම කරනකොට අඩුම තරමේ මේකේ වත්කම් මොනවාද කියලා බලලා නෙමෙයි වහලා තියෙන්නේ. මේකට තියෙන වගකීම් මොනවාද, දේපල මොනවාද කියලා බලලා නෙමෙයි වහලා තියෙන්නේ. ආයතනේ වහලා දානවා සමහර දේපල හිතේතු අතේ. හෙඩ් ඔෆිස් එක ළඟම තියෙනවා ගරු මන්ත්‍රීතුමා පෞද්ගලික අංශයේ ආයතන දීපු ඉඩමක්. 2012 ගිවිසුම ඉවරයි. 2001 ගිවිසුමට අදාළව බදු කුලිය විතරක් මාසික ලක්ෂ 13යි. 2012 බදු ගිවිසුම ඉවරලා දැන් අවුරුදු 13ක් ඒ ආයතනයේ ලක්ෂ 13යි බදු කුලියට ඉන්නේ. ආයතනයේ වහලා දැම්මම නම් සමහර විට ඉඩමත් ඒ ආයතනට අයිති වෙනවා. වැලිසරත් එහෙමම තමයි. අපි වගකීම් බාරගත්තට පස්සේ ගරුව කථානායකතුමනි, මේ අමාත්‍යංශයේ වැලිසර ගබඩා කීපය වගේම මේ ආසන්නයේ තියෙන කුඩා කඩ ප්‍රමාණයක්. ඒ කඩ සාමාන්‍ය කුලී පදනම මත දීලා තියෙන අවුරුදු 2021 22 තමයි බදු කුලී ඉවර වෙලා තියෙන්නේ. නමුත් එතන ඉන්නේ සාමාන්‍ය ජීවිත ගෙවන එහෙම නැත්නම් සාමාන්‍ය පුරවැසියන් ප්‍රමාණයක්. ඒ අය එම කඩ ටික උසාවියේ තන නීතිඥ මහත්වරුන්ට කුලියට දීලා තියෙන්නේ. එකක් දෙකක් ඇරුණාම එතන උසාවිය තියෙන්නේ අපේ ගබඩා පිටිපස්සේ. උසාවියට යන්නෙත් අපේ ගබඩා මැදි. ඒ නිසා අපි පහුගිය දවස් අපේ ප්‍රාදේ සංවර්ධන කමිටුවේ සභාපති ප්‍රොෆෙසර් ක්‍රිෂාන්ත එක්ක අපි අමාත්‍යවරයෙක් සම්බන්ධ වුණා. මේ නිරීක්ෂණයකට ගිහිල්ලා බැලුවා, පාරක් අපි දෙන්න ඕනේ එළියෙන් නැත්නම් ගබඩාව මැදින් තමයි උසාවියට යන්නේ. ඒ විතරක් නෙමේ, ගිවිසුම් නැති එතන ඉන්න සුළු කඩ හිමියන් කීප දෙනෙක් ඉන්නවා, වර්ගඩි 10 20 වගේ කඩ දීලා තියෙන. ඒ අයට ගරු මන්ත්‍රීතුමා බදු ගිවිසුම් ගහන්න පටන් අරන් තියෙනවා. දැන් නීතිඥ මණ්ඩලයක් කරා එයාගේ බදු සමාලෝචනය කරලා නව ගිවිසුම් අත්සන් කරනවා ඉදිරි අවුරුදු දෙක සඳහා. ඒ වගේම අනෙකුත් සියලුම මේ CW ආයතනයට අයිති දේපල රට පුරා තියෙනවා. අපි ඊයෙත් එකක් හොයාගත්ත කිලිනොච්චියේ ගරු කථානායකතුමනි, සමහර දේපල දැන් අපි හොයන් යනකොට හම්බ වෙන්නේ. සමහර දේශපාලඥයන්ගේ හිතවතුන්ට දීලා තියෙනවා. ඒ නිසා මේ ආයතනයේ සතු දේපල ඒ ලේඛනය සකස් කරලා ඒවා කඩිනමින් වැලියු එහෙම නැත්නම් මේ වැලියුේෂන් එක හදලා ඒකට අවශ්‍ය කරන ආයතන ස්ථාපිත කිරීම අපි නැවත කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. දැන් වෙනකොට CW එක එහෙම නැත්නම් සමුපකාර තොගවෙන සංස්ථාව ජාතික සමුපකාර තොගවෙන සංස්ථාව ලෙස නව ආයතනයක් ලෙස ස්ථාපිත කරලා ඉදිරියට කටයුතු කරගෙන තොගවෙන දාපට මැදිහත් වෙන කටයුතු කරනවා. මේ දේපල තක්සේරුව සහ ඒ වගේ වටිනාකම් නිර්ණය කරලා අලුත් ගිවිසුම් වලට යම් ඉදිරි මාස 3ක් ඇතුළත අවසන් කරන්න නීතිඥ මණ්ඩලයට බාර දීලා තියෙනවා.
ස්තුතියි ගරු
ගරු වෛද්‍ය රාමනාදන අර්චුනා මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ගැසීමට
நன்றி கௌரவ சபாநாயகர்களே. என்னுடைய முதலாவது கேள்வி, வைத்தியர் சத்தியமூர்த்தி தங்கமுத்து யாழ்ப்பாண போதனா வைத்தியசாலையில் பணிப்பாளராகவிருந்து என்போஸ் பதவியினை வகிக்கிறார் என்பதை அவர் அறிவாரா என்பதையும் இந்த பதவிக்கு வைத்தியர்
தங்கமுத்து கரு அர்ஜுன மந்திரமா ஒரு பிரச்சனை ஆன வாக்கியான அமித்துமா பிலுத்துற தெய்
நான் கேட்கிறேன்.
கரு கதாநாயகத்துமணி, கரு வைத்திய ராம නාදන් අර්ජුනා මහත්මයා, යාපනයේ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂතුමා සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නය අහලා තින්නේ. ගරු වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහත්මයා සහ යාපනයේ රෝහලේ අධ්‍යක්ෂතුමා අතර මෙම කාරණය පිළිබඳවත් සාකච්ඡා වන නඩුවක් යාපනයේ දිස්ත්‍රික් අධිකරණයේ නඩුව අංක ඩැමේජස් ඇලෙයිරක් 15 ඇලෙයිරක් 2024 යටතේ විභාග වන බැවින් මේ සඳහා පිළිතුරු දිය නොහැකි බව නීත්‍යාංශ විසින් දැනුවත් කරලා තියෙනවා.
ගෞරව சபாநாயகர் அவர்களே, என்னுடைய முதலாவது கேள்வியை கேட்கிறேன். இந்த வழக்கிற்கும் இந்த கேள்விக்கும் எந்த சம்பந்தமும் இல்லை. இந்த வழக்கு இவருக்கு என்போஸ் இருக்கிறதா, இவர் சரியான முறையிலே பாராளுமன்றத்திலே அல்லது எங்களுடைய சுகாதார அமைச்சிலே பதவிக்கு அமர்த்தப்பட்டிருக்கிறார் இருக்கிறாரா என்பது தொடர்பாகத்தான் இங்கே கேட்டிருக்கிறேன். இங்கே இந்த வழக்கிற்கும் இந்த கேள்விக்கும் எந்த சம்பந்தம் இல்லை, இது பொதுமக்களுடைய கேள்வி. ஆகவே முதலாவது கேள்வி, இந்த சம்பந்தப்பட்ட வைத்தியர் ஜால் போதனா வைத்தியசாலையிலே கேபினெட் அமைச்சராக கேபினெட்டால் ஒரு என்போஸ்டாக அமர்த்தப்பட்டிருக்கிறார். 2019 கோவிட் தொடங்கிய காலத்திலிருந்து இன்றைய காலம் வரை இந்த வைத்தியசாலைக்கு எத்தனையோ கோடிக்கணக்கான பணம் ஒரு நன்கொடையாக வழங்கப்பட்டிருக்கிறது. அந்த நன்கொடையாக வழங்கப்பட்ட பணத்தை நீங்கள் அறிவீர்களா? அது உங்களுக்கு தெரிந்துதான் இந்த நன்கொடையான வழங்கப்பட்ட பணம் சரியாக பாவிக்கப்பட்டிருக்கு என்பதை உறுதிப்படுத்த முடியுமா?
මම හිතන්නේ කියන්නේ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දීම මෙතන සුදුසු නෑ. මොකද මම මේ ප්‍රශ්නයට පිළිතුරු දීම පිළිතුරු මේ අවස්ථාවේ නොදෙන්න කියලා තමයි නීත්‍යාංශ විසින් උපදෙස් දීලා තියෙන්නේ. ඒ ප්‍රශ්නය වෙනත් ප්‍රශ්නයක් විදියට ඉදිරිපත් කරොත් ඒකට උත්තර දෙන්න පුළුවන් ඒ ග්‍රාන්ට්ස් ගැන.
ගරු මන්ත්‍රීවරයා කරමු. ගරු අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අහනවා කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, A1 ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අතුරුගිරිය පිහිටි අක්කර 110යි රූට් 3යි පර්චස් 36.36 ඉඩම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් 1999.06 දින මිලටගෙන නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා අවුරුදු 99 බදු පදනම මත සෙලින්කෝ ඩිවලපර්ස් ආයතන වෙත ලබා දී ඇත. 2. නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද මිනින්දෝරු සැලසුම්පත්වලට අනුව ව්‍යාපෘතිය සැලසුම් කර ඉදිකර ඇති බව දැනගන්නට ඇත. මේට අවශ්‍ය නම් අවශ්‍ය සැලසුම් ඉදිරියේදී ඉදිරිපත් කළ හැකිය. 3. අදාළ නොවේ. 4. නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද මිනින්දෝරු සැලසුම්පත්වල සඳහන් කර ඇති පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණයන් භෞතිකවද භාවිතා වන බව මේ වෙනකොට හඳුනාගෙන ඇත. පොදු පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර, පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම් අනුමත මිනින්දෝරු සැලසුම්පත්වලට අනුව ඒ ආකාරයෙන් පවතින බව මූලිකව ලියකියවිලි වලට අනුව පෙනී යයි. එනමුත් එහි යම්කිසි ගැටලුවක් හඳුනාගෙන ඇත්නම් ඒ පිළිබඳව සොයා බලන්නට අවශ්‍ය වැඩකටයුතු ඉදිරියේදී සෝදානම් කරන්නට පුළුවන්. 6. අදාළ නොවේ. 7. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් වෙන් කර නොමැත. 8. අදාළ නොවේ. 9. අදාළ නොවේ. A1 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අන්සතු කර නොමැත. 2. අදාළ නොවේ. 3. අදාළ නොවේ. ඈ පැන නොනගී.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය පළවෙනි කාරණේ තමයි මම මේ ප්‍රශ්නය යොමු කළේ නාගර සංවර්ධන නිවාස අමාත්‍යතුමාට. නමුත් මේ ව්‍යාපෘතියේ සම්බන්ධය තිබෙන්නේ ආයෝජන මණ්ඩලය නිසා තමයි මුදල් නියෝජ්‍යවත්තුමා මේකට උත්තර දෙන්න ඇත්තේ. නමුත් මේ පිළිතුරු සකස් කරන්න ඇත්තේ නාගර සංවර්ධන අධිකාරිය නිලධාරීන් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ ලබා දුන්න පිළිතුරු පිළිබඳව සැහැමිටපත් වෙන්න අපහසුයි ගරු කතානායකතුමනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි මේක වසර 2000 මේ නිවාස ව්‍යාපෘති ආරම්භ කරන නිසා තමයි මිලේනියම් කියන නම එකතු කරලා මිලේනියම් සිටි කියන නම මේ අතුරුගිරිය නිවාස සංකීර්ණයට යෙදුනේ. වාහන සංස්ථාවට අයිති ජනතාවගේ පොදු ඉඩමෙන් අක්කර 110ක් පළමුවත්, දෙවනුව අමුල් සමාගමට ලබා දීලා තිබුණු අක්කර 25ක්, දෙවනුව අක්කර 25කුත් එක්ක අක්කර 135ක ප්‍රමාණයක් තමයි මේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණය සඳහා ඉතාමත් අඩු මුදලකට, තුට්ටු දෙකකට එවකට පැවති චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග රජයේ පවරලා දීලා තිබුණේ. නමුත් මේ පිළිතුරේ අන්තර්ගත වෙනවා 110ක් කියලා. නමුත් අමුල් සමාගමටත් ලබා දුන්නු අක්කර 25ත් එක්ක අක්කර 135ක බිම්කඩක් මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට ලබා දීලා තිබෙනවා. අපි දන්නවා කුප්‍රකට කතාවක් තිබුණා සෙලින්කෝ ආයතන ඉල්ලලා තිබුණා වාහන සංස්ථාව. නමුත් ලෝක බැංකුව කොන්දේසි අරුව ඒ වාහන සංස්ථාව ලබා දෙන්න සිද්ධ වෙලා තිබුණේ දකුණු කොරියාවේ චිකෝ සමාගමට. ඒ නිසා එකට හිලව්වට තමයි මේ ඉඩම නැවත ලබා දීලා තිබුණේ සෙලින්කෝ සමාගමට. මේ අක්කර 135 අදාළව පොදු පහසුකම් ඉඩම් වෙන්කළ යුතුව තිබෙනවා ගරු කතානායකතුමනි 10%ක් මේ නාගර සංගණ අධිකාරියේ ඇක්ට් එකට අනුව යම් ඉඩම් අනුබෙදුමක් සිදු කරනවා නම් ඒ කියන්නේ අනුබෙදුමට අදාස් කරන ඉඩම් කොටසේ භූමි ප්‍රමාණය විශාලත්වය හෙක්ටයාර එකකට වඩා වැඩි නම් වීදි සහ කාණු අත්හැරීමෙන් පසු ඉඩමේ භූමි භාගයෙන් 10%ක් නොඅඩු ප්‍රමාණයක් වෙන් කළ යුතුයි කියලා නාගර සංගණ අධිකාරිය ඇක්ට් එකට අනුව තියෙනවා. නමුත් භෞතිකව මේ පිළිතුරේ තියෙනවා අන්තර්ගත වෙලා මේ යුඩීකේ නිලධාරීන් ලබා දුන්නු පිළිතුරේ භෞතිකව නිරීක්ෂණය කරද්දී තිබෙන බව පෙනී යයි වගේ උත්තර දීලා තියෙන්නේ. ඒක නිශ්චිතව ලෙස මේ උත්තරයේ ඒක අන්තර්ගත කරලා නැහැ. ඒ නිසා තමන්ගේ ඇඟ තමන්ට මේකෙන් මේ අවධානයෙන් ගැලවෙන විදිහේ උත්තරයක් තමයි ලබා දීලා තිබුණේ. අපේ ගරු ඇමතුමාට ඒ උත්තරේ තමයි ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ගරු පාර්ලිමේන්තුවට. ඒ නිසා ගරු කතානායකතුමනි මේ අක්කර 13ක බිම භෞතිකව ඒ ඉඩම තුල නැහැ. අඩුම තරම අක්කර 6ක්වත් නැහැ.
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න.
ඔව් පළවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි මේ මම ඔබතුමාට ඉතාමත් උමනාවෙන් ලස්සනට විනාඩියක් දෙන්න කියලා අක්කර 3 මාරක් පෙන්වලා තියෙන්නේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණේ ඉඳලා වෙලේහන්දියේ වගුරු බිමකින් තමයි අක්කර 3 මාරක් පෙන්වලා තියෙන්නේ. ඒක 2007 කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු තීන්දුවක අන්තර්ගත වෙනවා. ඒ අක්කර 3 මාරක ඉඩම වෙලේහන්දියේ වගුරු බිමකින් ලබා දුන්නේ සෙලින්කෝ ඩෙවලොපර්ස් ආයතන. ඒ කියන්නේ කිලෝමීටර් 8ක් දුරයි. ඒ භෞතික පහසුකම පොදු ඉඩම නිවාස සංකීර්ණ ඇතුළේ තියෙනවා.
ප්‍රශ්නේ අහන්න ඒ නිසා ඔබතුමා දැන් විනාඩි 10ක්ම ආරම්භ තියෙන අතුරු ප්‍රශ්නේ සඳහන්
ලබා දුන්නු පිළිතුරේ අන්තර්ගත වෙලා තියෙන විදිහට නිවැරදිව ඒ භෞතික ඉඩම් ටික නැහැ. ඒ නිසා භෞතිකව ඒවා හරියටම නිරීක්ෂණය කරලා ඒ පොදු පහසුකම් ඉඩම් ටික ඒ ප්‍රජාව වෙත ලබා දීම සඳහා ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව තමයි පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කරන ආකාරයට ලියකියවිලි තියලා තත්වයට අමතරව ප්‍රායෝගික ගැටලුවක් තියෙන බව පෙනියනවා. එතන නිවාස සංකීර්ණයේ පදිංචි කරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් නැති බව තමයි මෙතුමාගේ ඒ එක්ස්ප්ලනේෂන් එකෙන් විස්තරයෙන් පැහැදිලි වෙන්නේ. මේ සම්බන්ධයෙන් BOI එක තමයි මේ අදාළ ඉඩකඩම් සම්බන්ධ වීමට මේ ආයෝජනයට මැදිහත් වෙලා වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඉදිරියේදී කරුණු සොයා බලා නිසිලෙස ඒ පිළිබඳව වාර්තාවක් අරගෙන ලියකියවිලි තිබලා තියෙන ප්‍රමාණය තියෙනවද කියලා බලලා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට එකඟතාවය පළ කරනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැනට ඉතිරි වෙලා තියෙන පර්චස් 80ක වගේ කොටසක්, ඒ ඉතිරි කොටසත් විකිණීමට තමයි උත්සාහ කරන්නේ වර්තමාන බාරකාරීත්වයේ තියෙන නවලෝක සමාගම. දැන් ඇත්තටම සෙලින්කෝ සමාගම පහුගිය කාලේ වෙච්ච ගැටලුවත් එක්ක භාණ්ඩාගාරයට අරගෙන දැන් ඒක නවලෝක සමාගමට පවර්ලා තියෙනවා මේකේ පරිපාලන කටයුතු. නවලෝක සමාගම මේ පර්චස් 80ක් මේකත් ඒ ජනතාවට ඉතුරු කරන්නේ නැතුව මේකත් අලෙවි කරන්න උත්සාහ කරනවා නීති විරෝධීව. ඒ නිසා මම මගේ පළවෙනි අතුරු දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ පර්චස් 80ක් බේරලා දෙන්න කියන එක මේ සම්බන්ධයෙන් නාගර සංගමන අධිකාරියත් ඒ වගේම ආයෝජන මණ්ඩලයත් සම්බන්ධ වෙලා මේ අඩුමතර මේ ඉතුරුලා තියෙන කොටසත් විකුණා දෙන්න නැතුව ඒ ජනතාවට ලබා දීම සඳහා ගන්න ලබන ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක තමයි මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට අහන්නේ.
ගරු කතානායකතුමනි, BOI ආයතනය සම්බන්ධ කරගෙන UDA එකත් එක්ක අවශ්‍ය විදියට කෝඩිනේෂන් කරලා මේකට අවශ්‍ය තොරතුරු සොයාගෙන ඒකට සුදුසු නිසි පිළිතුර ඒ ආයතන හරහා ලබා දෙන්නට යෝජනා කරනවා.
දෙවෙනි වටය ගරු ලාල් ප්‍රේමනාත් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු ලාල් ප්‍රේමනාත් මන්ත්‍රීතුමා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
ගරු හෙක්ටර් අප්පුවාමි මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, හෙක්ටර් අප්පුවාමි මන්ත්‍රීතුමා වෙනුවෙන් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි, මෙම පිළිතුර සභාගත කරනවා.
ගරු වෛද්‍ය කාමින්ද හේෂාන් ජයවර්ධන මහතා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කතානායකතුමනි, කාමින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අහනවා.
පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මුජිබ රහමාන් මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්න ගැන මම දැන් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසුවා. අද දවස වෙනකොට ඒ
විභාග තහනම් කරපු දරුවන්ගේ ඒක අවසන් කළා. ඒකේ නිදහස් වෙන දරුවන්ගේ නම් UGC එකට අද දැනුම් දෙනවා. ඒකේ යම් කිසි ප්‍රමාදයක් වුණොත් ඇතුළත් කිරීමේ දිනේ තව ඉදිරියට කල් දෙනවා. මොකද ඒගොල්ලෝ රීකරෙක්ෂන් උදානවා බොහෝ දුරට. ඉතින් ඒ නිසා අවසන් ඇප්ලිකේෂන් දෙන දවසේ ඒගොල්ලන්ට එක දික් කරලා දෙනවා කියන එක මට දැන් දැනුම් දුන්නා.
රවි කරුණානායක මන්ත්‍රීතුමා.
කථානායකතුමනි, 2025 පෙබ්‍රවාරි මාසේ 9 වෙනිදා රට පුරා විදුලිය බිඳ වැටීමක් ඇති විය. ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙම බිඳ වැටීම සඳහා හේතුව ලෙස අධික සූර්ය බලශක්ති දායකත්වයක් හේතුකොට පද්ධතිය ඇති වූ අඩු අභ්‍යන්තර ශක්ති තත්ත්වය පෙන්වා දෙන ලදී. ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද 2025 පෙබ්‍රවාරි මාසේ 9 වෙනිදින පුරා සිදු වූ විදුලි බිඳ වැටීම පිළිබඳ විශේෂ කමිටු වාර්තාව අන්තර්ගත සොයා ගැනීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාවේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්තා සවිස්තරාත්මකව නොවන බවත් පරීක්ෂණ ප්‍රමිතියට අනුකූලව නොවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාව විසින් සඳහන් කරන ලදී. 2002:35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව පනතේ 18 වන වගන්තිය උපුටා දක්වමින් නව ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීම සඳහා මහජනතාව හමුවේ කරුණු විභාගයක් පැවැත්වීමට කොමිසම් සභාව තීරණය කරන බව නිවේදන කරන ලදී. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාව අවසන් නිගමනය එළඹීමට පෙර අදාළ සියලුම පාර්ශවයන් කැඳවා ස්වාධීන සාක්ෂි පරීක්ෂා කිරීමෙන් දහස් කරයි. නැවතත් අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්ද සමයේදී ලංකා විදුලි බල මණ්ඩලය සහ අනෙකුත් අධිකාරීන් විසින් පෙරදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද 2025 පෙබ්‍රවාරි 9 වෙනිදින විදුලි බිඳ වැටීම සඳහා දක්වන ලද හේතුම ඉදිරිපත් කරමින් ගෘහස්ත වහල මත සවිකරන සූර්ය විදුලිය ජනනය නතර කිරීමෙන් දේශීය වහල මත සවිකරන සූර්ය විදුලි බලය ජනනය අධෛර්යමත් කරන ලදී. කථානායකතුමනි, මේ ප්‍රභේදයට පටහැනිව යමින් ප්‍රතිපත්ති අසංගත භාවයක් සහ පුනර්ජනනීය බලශක්ති අංශයේ දේශීය ව්‍යවසායකින් ලක්කිරිබි තත්ත්වයක් විදහා දක්වමින් ශ්‍රී ලංකාවේ මෙවන විට අප්‍රේල් 29 වන දින පුවත්පත්වල සඳහන් අමාත්‍ය මණ්ඩලයේ තීරණයට අනුව මෙගවට් 152ක් සූර්ය බලශක්ති සඳහා ජාත්‍යන්තර මිල ගණන් බාර ගනිමින් සිටී. මෙම පරස්පරය මගින් ප්‍රතිපත්තිය ගැටලුවක් කිහිපයක් ඉස්මතු කරනු ලබයි. 1. අස්ථාවරයේ සූර්ය බලශක්ති කෙරෙහි දොස් පවරන අතර එය ව්‍යාප්ත කරමින් එමගින් ආයෝජකයන්ට සහ මහජනතාවට මිශ්‍ර සංඥා ලබා දීම ලබයි. එමගින් අවිනිශ්චිතභාවයක් ඇති කරමින් දේශීය හා ජාත්‍යන්තර යන දෙයංශයම ආයෝජන අධෛර්යමත් කළ හැකිය. අකාර්යක්ෂමතා ජාල කල්මනාකරණය හා එයට සූර්ය බලශක්තිය දොස් පැවරීම ප්‍රශ්නයක් වඩා ජාල නවීකරණය අප්‍රමාණවත් වීම කප්පාදුව සහ ප්‍රතිපත්තිමය පක්ෂපාතිත්වය වහල මත සවිකරන සූර්ය බලශක්ති පරිශීලන කයින්ගේ ඌව සූර්ය තාප කාලවලදී ප්‍රතිඥා දෙමින් හෙවත් බලශක්ති නිමැවුම අඩු කරන ලෙස ඉල්ලා සිටින මගින් පෙන්නුම් කරන පරිදි පද්ධතිය සලසුම් කරනේ ජාතික පුනර්ජනනීය ඉලක්කය සමග පෙළ ගැසීම නොමැත. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව විසින් සිදු කරන ලද ප්‍රතික්ෂේප කිරීම තුළ මේ කරුණ තවදුරටත් ශක්තිමත් කෙරේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සොයා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති හේයින් ප්‍රතිපත්ති සම්පාදකයින්ට සූර්ය බලශක්තිය දොස් පැවරීම අභියෝගයට ලක් කරමින් ඒ වෙනුවට වඩා යහපත් පද්ධති ඒකාබද්ධ කිරීම පිළිවෙතක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිය හැක. කථානායකතුමනි, ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින් ස්ථාවර නියෝග 24 යටතේ විදුලි බල ඇමතිගෙන් මෙම ප්‍රශ්නවලට අහසමි. 1. කෙටි කාලීන විදුලි ජනනයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ තවදුරටත් මිල අධික තාප විදුලි ජනනය මත බෙහෙවින් රඳා පවතින්නේද 2024 ජනන පිරිවැය හරහා ජල ගල්ලඟුරු තාප සූර්ය සුරන් විදුලිය ඒකකයේ ජනනය පිරිවැය සඳහන් කරන්න. දෙක, පුනර්ජනනීය බලශක්තිය තාපය මගින් ජනනය කරන ලද විදුලි බලයට වඩා බෙහෙවින් ලාභදායි නොවේද? පුනර්ජනනීය බලශක්ති ශ්‍රී ලංකා දුර්ලභ විදේශ විනිමයට බලපෑමක් ඇති නොකරන අතර එය ලංකා විදුලි බල මණ්ඩලය හරහා රට ඉදිරියට ගෙන යාම මාර්ගයක් ලෙස පිළිගන්නේද? ලංකා විදුලි බල මණ්ඩලයේ ආශ්‍රිත ජාල අසාර්ථකත්වයේ හේතුව ලෙස සූර්ය බලශක්ති දොස්පවරන් නම් සාපේක්ෂව කුඩා ව්‍යාප්ති වන ස්ථාන 18ක මෙගවට් 152ක් සූර්ය බලශක්ති ප්‍රමාණය සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම රජය දැන් කටයුතු කරන්නේ කුමන පදනමකින්ද? 4. ශ්‍රී ලංකා ව්‍යවසායිකයන් සූර්ය කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සහ දේශීය බලශක්ති සමුපකාර ව්‍යාපාරයන් විසින් දේශීය මූල්‍යකරණය සහ තාක්ෂණික උපයෝගීයන් එවැනි දාරිත්‍රත්වයේ සැපයීම සාර්ථකව සිදුකර ඇති බව බොහෝ අවස්ථාවල ඔප්පු වී ඇති තත්ත්වය ඔවුන්ට ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර තරඟකරුවන් සමග තරඟ කළ යුත්තේ තත්ත්වය නිර්මාණය කරනුයේ මන්ද? What urgent reforms will introduce to ensure fair market access for Sri Lanka solar providers and prevent foreign dominated procurement for capacities that local entrepreneurs can easily meet? Why can't CB and government lay down policy whereby they involve international competitors for NCRE, that is solar wind mini hydro biogas, for projects bigger than 100 megawatts per project? This will help prevent dividends going out of Sri Lanka unnecessary for small non-renewable energy projects if it is placed in foreign investors. What is the situation on LNG? When will LNG be imported to Sri Lanka? Has tenders been called? If not, when will it start? New generation plants are approved and constructive LNG delivery being planned, and there is no delivery for the next 2 years. 8. Is CB going to increase electricity prices owing to IMF cost-reflective policy that was ratified by the government of Sri Lanka is impacting, and owing to the CB rates that were reduced 2 months ago? Is it being increased? If so, when and how much? Thank you, Speaker.
Honorable Minister.
Garu Kathanayakathumani, ee hawasa labuna mema prashna pattare ප්‍රශ්න 8ක් යටතේ ප්‍රශ්න 13ක් තියෙනවා. මේක පිළිතුරු දෙන්න මට සතියක් කල් ඉල්ලනවා. 27 2 යටතේ වුවත්